අපි හිතමු යම් කිසි කෙනෙක් තමන්ගේ තියෙන වත්කම් වලින් තියෙන දේපොළ වලින් දානයක් හදලා ලොකු වල දානයක් දෙනවා එක්කෙනෙක්. තව කෙනෙක් තමන්ට තියෙන මඩවල පාන්ලිල්ලක් හරි ගමන්නේ තමන්ට තියෙන හැටියට ලොකුම දේ දෙනවා. මෙන්න තමන්ගේ තමන්ට තියෙන හැටියට දෙන ලොකුම දේ විශේෂයි. ඔකට ගැඹුරු අර්ථයක් තියෙන තැන. ඔය කෙනෙකුට තේරුම් ගන්න බෑ විශේෂත්වය මොකද්ද කියලා. දැන් මේ ලෝකේ මිනිස්සෙක් බිහි වුණාම මේ සෑම කෙනෙකුටම මේ ලෝකේ හිමි ආහාර කොටසක් තියෙනවා. දැන් මේ ලෝකයන් නොදකින පැත්තක් මේක. වැහැගුණු දහමක්. සබ්බේ සත්තා ආහාරත්‍තික. මේ සියලු සත්ත්වයෝම ආහාරයක් නිසා පැවැත්ම ගෙනියන. මේ ආහාරයක හිමිකම ආහාරයක වාසනාව නැතුව මේ ලෝකෙ මිනිහෙක් උපදින්නේ නැහැ. හැබැයි මිනිහෙකුට හිමි ආහාර කොටසක් තියෙනවා දවසකට. මෙන්න මේ කොටස ඔහුට පෝෂණයට ඔහුට ගැලපෙන ආහාර කොටස. ඒ හිමිකම ඔහුට තියෙනවා. නමුත් යම්කිසි පුද්ගලයෙක් නොයේ උපක්‍රමශීලිය හරිහඹ කරන ක්‍රම තියෙනවා. අපි කොච්චර සාධාරණ ක්‍රමයක් කියලා හැදුවත් මේ සමාජයේ හැදිලා තියෙන්නේ සාධාරණ හරිහඹ කිරීමකට නෙමෙයි. සමාජයේ හැදිලා තියෙන්නේ යම්කිසි අසාධාරණ හරිහඹ කිරීමකට බොහෝ කොට. දැන් කෙනෙකුට පඩියක් දෙනවා. දැන් බලනකොට යාට දීලා තියෙන පඩිය ඉස්ත්‍රායි කරලා නොයේ වැඩ වර්ධන වලට සම්බන්ධ වෙලා කරලා මෙච්චර පඩි දුන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියලා මේ ආදි වශයෙන් උපක්‍රමශීලිය වැඩි කරගත පඩියක් යම් වැඩපොළක දෙන්න හදායන් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් ඔය වැඩපොළේ වැඩට යනවා. එහෙම හදාගත්තට පස්සේ දැන් එයාටත් අර වැඩි පඩියම හම්බ වෙනවා. හැබැයි මේ ශ්‍රම පඩිය නෙමෙයි මේ ශ්‍රමයට ගන්න නෙමෙයි. මිනිස්සු විසින් ගොඩනගාගත්ත සම්මතය තුළ ලොකු කරගත පඩිය. බැලුවත් එහෙම ඔහුට ගැලපෙන පඩිය ඒක නෙමෙයි. ඒක අඩු වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි පඩියක් ඔහු සකස් කරගන්නවා. ඒ සමාජයේ තිබෙන අර ඉල්ලුම සැපයීම කියන ක්‍රම දෙකක් තියෙනවනේ. අන්නේ ඒ අනුසාරයෙන් අර ආර්ථික විද්‍යා ක්‍රමයට යම් කිසි දෙයක් දුර්ලභ නම් ඒ මනුස්සයාට පුළුවන් ඒ දෙන සාධාරණ පඩිය වැඩි කරන්න. දැන් අර කසල සෝදකයෝ ස්ට්‍රයික් කරනවා. කසල සෝදගත්තට යන්න කවුරුවක් කැමති නැහැ මිනිස්සු. ඒකට ගැළපෙන පිරිසක් ඉන්නවා. ඒ පිළිසිතලා ඒක දැන් නම්බුකාරකම නිසා අපේ මිනිස්සු යන්න කැමති නැහැ. හැබැයි මේ ස්ට්‍රයික් කරලා පස්සේ හැමතැනම කුණු වැඩි වෙලා අන්තිමට මහ විනාශයක් වෙන්න ගියා කොනෝ පැත්ත. ඒ මිනිස්සු ඉල්ලුවේ අසීමිත පඩිය. බලන්න දෙයක් නැහැ දෙන්න ඕන. දැන් එයාගේ වත්කමේ හැටියට බැලුවොත් අතු ගාන කෙනෙකුට එච්චර පඩියක් ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට කරන්න දෙයක් නැහැ. දැන් ඊට පස්සේ උතන කසල හොදගත්තේ ඉල වැඳෙන පුදු බෙලා ගන්න යන සාමාන්‍ය පඩිය. දැන් ඒක දිහාට ගැලපෙලා නැහැ. දැන් එයාට කියන්න පුළුවන් මං දැහැමින් සාමයෙන් රස්සාවක් කරලා උපයාගත්ත පඩියෙන් මං දන් දෙන්නේ. දැන් එයා හිතුවා හරියද? අනේ බුදුරයන් වහන්සේ දේශනා කළා දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත දෙයින් දානයක් දෙනවනම්. දැහැමින් උපයාගත්ත දෙයින් එතන හැමතැනම පේනවා තියෙනවා දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත එක. දැන් මෙතන තියෙනවා විශේෂත්වය. දාඩිය මහන්සිය හරි හම්බ කරගන්නවා කියන එක සාමාන්‍ය විදිහට මිනිහා විශේෂලා ගත සම්මතිය දින මුදල. අර සුඛෝභෝගී විදිහට හිටන් වැඩිපුර හදාගත්ත අර ක්‍රම රටාවෙන් සම්මත කරගත්ත කොට නගාගත්ත රටාවෙන් වැඩි මුදල ගත මුනියගේ තියෙන මුදලට වැඩි. අර දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත සුළු මුදල ඊට වඩා වටිනා නිවැරදි මුදලක් වෙනවා. ඔහු ඒ මුදලෙන් යම් කිසි දෙයක් අරගන්නවා තමන්ට වත්කමේ හැටියට. දාන වස්තුව ධාර්මික වැඩි. හැබැයි බලපුවාම අතිම ප්‍රණීතයෙන් අඩුයි. දාන වස්තුව ධාර්මිකත්වයෙන් වැඩි. යම් කිසි ලොකු කෙනෙක් ඉන්නවා මොනවා හරි අසාධාරණ විදිහට හරි හම්බ කරලා ප්‍රණීත දානයක් හදනවා. එයාගේ දාන වස්තුව ප්‍රණීතයි. සාධාරණත්වයෙන් අඩුයි. අන්න වෙනස. දැහැමි වලින් අඩුයි. නොදැහැමි දාන වස්තුවක් මහ ලොකුවට දුන්නා. දැහැමි දාන වස්තුවේ පුංචි එකට ඒක පරාදයි. මෙන්න මෙහෙම විශේෂයක් තියෙනවා. අස්සමේද පුරිසමේද ආදි වශයෙන් නොඒකාකාර දාන ක්‍රම ඉස්සර තිබුණා. ඉතින් බමුණන්ගේ ඒ දානය මහා වර්ණා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුප්පත් මිනිහෙක් ඉතාම සුළුවෙන් හදලා දෙන ඉතාම සුළු දෙයක්. කලාවෙන් කලාවකට අතර මහා දානය අගය කරන්න බෑ කියලා. බමුණ මේකට විරුද්ධ වුණා. බමුණ අහනවා ඊට පස්සේ ඇයි එහෙම කියන්නේ? මෙච්චර වටිනා දානයකට නිගරු කරන්නේ මොකද? දුප්පත් මිනිහගේ පුංචි දාන කොට හිටිය ලොකු කරන්නේ මොකද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා දාන වස්තුවේ දැහැමිතාවය කොතනද තියෙන්නේ? අර ලොකුවට කරන මිනිසු එළුව මරලා හරක් මරලා කුකුල මරලා සත්ත්ව හිංසා කරලා බල මැර වැලින් වැඩ අරගෙන වහලුන්ගේ වැඩ අරගෙන එහෙම තමයි මහ දානි හදන්නේ. ඒ දානි කොච්චර ලොකුනත් අසාධාරණ දානි. අර දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත දුගී දුප්පතාගේ පුංචි දානි. ඒක දැහැමි. දැහැමිකම නිසා ඒ දාන වස්තුව වටිනාකම පුණ්‍ය ශක්තිය වැඩි. අර මහා දානයේ කලාවෙන් කලාවකටවත් අගේ කරන්න පුළුවන්කමක් මේ මහා දානි අර පුංචි මිනිසයාගේ පුංචි දානි කලාවෙන් කලාවුරත් අගේ කරන්න බැ මෙන්න මේ හේතුව දෙකලා පෙන්නන දැන් මේකේදී අපිට මේ නැති දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ තමන්ගේ මට්ටමින් දන් දෙන්න මේක විශාල දානියක් බවට පත් කරගත්තා මෙහෙම ක්‍රම තියෙනවා ඒ ක්‍රම වල දාන ආනිසංසයත් බොහොම වැඩි මම දැනුවත් ඒක දැනගදී සෙද්ධියක් වුණා චෛත්‍යයක් හදන්න ආධාරයක් එකතු කරලා කැමතියි ආධාර දෙන්න කියලා සමහර අය 10000 15000 20000 එක එක විදිහට ආධාර දුන්නා. සමහර අය වැඩි කිව්පියක් ගෙනත් දෙන්නම්, අතර ගෙනත් දෙන්නම්, අර ගල් මෙච්චර ගෙනත් දෙන්නම්, ඔහොම පොරොන්දු වුණා. දුප්පත්ම මිනිහකව කහගෙන හිටිය. ඒ විනා ඇත්තවසෙම අනුන්ගේ කාලා බීලා ජීවත් වෙන පුංචි පැල්කොඩේ හිටව මිනිස්සේ. මේ මනසට දෙන්න දෙයක් නෑ. කල්පනා කළා මම මොනවද ගිහින් දෙන්නේ. මිනිහගේ පිරේ දින ගඩොල්. පිල කඩලා ගඩොල් කැට හතරක් ගත්තා. අර ඔබ හේතුව. හොදලා අර කුණු යාන සුද්ධ කරලා ගඩොල් කැට හතර අරගෙන මිනිහා ගිහිලා මේ යුරක් යුරක හේදිච්ච යුරකින් අරගෙන මඩ ටික අරගෙන මඩ ඇරලා ඇරලා හොදලා සුදු වැල් ටිකක් හදාගත්තා. මිනිහාගේ විතර මේ මඩ හොදලා සුදු වැල් ටිකක් හදාගත්තා වැඩි තේරුවා පිට. අර ගඩොල් කැට හතර බදාම ගහන්න අවශ්‍ය කරන වැලි ටික. ඕක හදලා ගිහිලා මෙන්න මට දෙන්න පුළුවන් දෙයක් ඇතුන්. හැබැයි ඔයා දන්නා හවුතර හරි වැදගත් දෙයක් වෙලි. අර දුන්න ගඩොල් කැට හතරයි අර දුන්න වැල් ටිකයි විශේෂයෙන් වෙන් කරලා තිබ්බා. වෙන් කරලා තියලා වෙලා හිටන් හරියට මුල් ගල තියෙන වෙලාවට දුන්නා ඔය ගඩොල් කර හතරේ මුල් ගල තියන්න අර වැල් ටික දාලා වදාමන්නලා කියලා. චෛත්‍යයේ මුල් ගල තිබ්බේ අන්න අර දිගේ. එදා වර්ණාකලී අර මහදානමින් ඔක්කගේම අර මිනිස්සු හදන්න ගඩොල් කර හතරයි වැල් ටික. හරි වැදගත්. ඒක තමයි ධර්ම රටාව. මොකද ඒකේ තියෙන්නේ අනිකාය දුන්න සියල්ලම Taman ඉදින් ක්‍රමයෙන් හම්බ කරගත්ත සල්ලි නෙමෙයි. අර ලෝක සම්මතිය හදාගත්ත මොන හරි ලොකු ලොකු රැකියා කරලා හරි මොන මොන හරි වත්කමක් හදාගත්ත එන්න තමාගේ ඉඩමයි කියලා වින් කරගත්ත කොටස ඒකෙන් ගත්ත ආදායම් හදලා තමන්ගේ ශ්‍රමයෙන් ගත්ත ඒවා නෙමෙයි අර වගේ ලැබිච්ච දේවල් මේ පිනට පහළ වීම කියලා එකක් තියෙනවා ලෝකෙ හැබැයි ওই පහළ දැන් මේ කාලේ ලොකු ව්‍යායය ළඟ තියෙන පිනට පහළ වෙච්ච නෙමෙයි එහෙම රටාවක් තියෙනවා සතර මහා නිදන් පහළ වෙලා පිනට පහළ වීමක් තියෙනවා එහෙමත් ක්‍රමයක් තියෙනවා හැබැයි පිනට පහළ වෙච්ච දේ කියන එකේ සත්‍ය හුඟක් වෙනස් එකක් ඒක අද බොහොම දකින්න අඩු එකක් ඒකට ඔය තීරුම් ගන්න ඕනේ විශේෂයෙන් බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා මහා සිටුවරයෙක් හිටියා. එයාගේ ඇඟිලි 10ට දියමන්ති මුදු 10ක් දාලා තියෙනවා. වටිනාම දියමන්ති. එක දවසක් රජුරෝ දැකම පොසල් රජුරෝ දැකම දියමන්ති ටික. මොන මතක හිටියද පොසල් රජුරෝ. කොහමයි රජ කෙනෙක් දැක්කා. දැකලා එයා හිතනවා මේ ටික අරගන්න. අරගන්න ඉතල බලපුවාම හොයලා බලනකොට විශාල වත්කම් තියෙනවා. රාජවණ්ඩාගාරයේ රාජ මේ ස්ථානේ නැති වත්කම් තමයි මේ සිටුවරයාගේ මාලිගාවේ තියෙන්නේ. මේ මාලිගාව මංකොල්ල කන්ද හිතුණා අර රජුරන්ගේ තියෙන ලෝභකමට එයා සේනාවක් එව්වා මේ රජුරන්ගේ මේ රජුරු මේ අර සිටුවරයාගේ මාලිගාවට ඒ වෙනකොට සිටුවරයා ගිහිල්ලා බුදුරයන් වහන්සේගෙන් බණ අහහා ඉන්නවා එයාත් එයා රෙනි වැඩක් නැහැ මේ සම්පත් වලින් මට ඔක්කොම වැඩක් නැහැ මට පැවිදියට යනවා ඊට වඩා හොඳයි ඔය ආදිවාසීන් අදහස් කර කර එතන හිටියි දැන් මේ ඉලාදි මොකද කරන්නේ මෙයාගේ අර වටේ තියෙන පවුරු ප්‍රාකාරවල උපනම් වෙලා තියෙන ධර්ම කියනවනම් ඊට පල්ලෙන් තියෙනවා ඩියාගල. ආරස්සාවර ඒ කාලේ හදපු ක්‍රම. අර රජුරුවන්ගේ සේනාවගේ අස්සේ සේනාව ඕ කාදී වැටුණා. ඡායාවර ඩියාගලට. ඩියාගලට වැටෙන ඡායාව එතනින් වැටෙන අර පවුරට. දැන් පවුරේ පේනවා ඇතුලේ විශාල සෙනඟක් ලැහැත්තිලා ඉන්නවා. රජුරෝ වාවුණා මට හොරෙන් කොහොම හරි කුමන්ත්‍රණයක් කළා මූත් ලැහැත්තිලා තියෙනවා හතනට. දැන් මෙතන හතන් කරන්න ගියත් මේ විශාල අවුලක් වෙනවා. දේශයෙන් ඇතුලට යන්න බෑනේ. අදසර නවතන පස්සේ අවස්ථාවක සංවිධානය කළා කරනවා කියලා හිතලා බුදුරයන් වහන්සේ ළඟට ගිහින් බලනකොට එතන ඉඳලා බණහාගෙන ඉන්න අර අරයා අර සිටුවරයා. එවාර ගිහිල්ලා නැ කියනවා මාංගික සටන් කරන්න සටන් මෙහෙයවලා එහෙ තියෙන උපාසකයා වගේ මෙතන ඉඳලා ඉන්නේ බණහා ඉන්නවා නේද කියලා ඇහුවා. එන්නේ මහරජුමනි මගේ හිම දෙයක් කරලා නැහැ. ඔබතුමාගේම රැවටීමක් බව දැන් මට තේරෙනවා. ඔබතුමාගේම සේනාවේ තියෙන පිළිබිඹුයි අර තාපේට වෙලා ඔබතුමාට පේන්නේ නැද්ද? එවාර රජුරන්ට තේරෙනවා ඇත්තටම මම රැවටිලා තමයි මේ පැන්නේ මෙතනින් කියලා. ඊට පස්සේ කියනවා ඔය සම්පත් ඔක්කොම මේ මගේ රාජ්‍යයේ. ඔන්නම් ඔය සම්පත් ඔක්කොමත් මට ගත්ත හැකියි. ඒකෝර දැක අර වේරත් මුදු ටික අතේ තියෙනවා. ඔන්නම් ඔය මුදු ටිකත් මට ගත්ත හැකියි. ඔකත් මගේ රාජ්‍යයේ තියෙන පුද්දලියොත් මගේ බරුත් මගේ ඔන්නම් මට එහෙම නීතියපන්න ගන්නත් පුළුවන්. හැබැයි මහරජතුමනි ඔබ කැමති නම් ගන්න. පුළුවන් නම් ගන්න. හැබැයි මගේ අවසරයක් නැහැ. මෙන්න අත. පුළුවන් නම් අරගන්න. ඉතින් දෙක දෙක කරලා. පුළුවන් නම් ගන්න කියලා රජිරෝ දාඩියම් ගුරු දාගෙන අදිනවා දින එක උදක්ව ගැලවෙන්නේ. ගලව ගන්න බැයිද නේද? බැරිද නිකා බෑ කියලා. එහෙනම් අතලන්න මම කැමැතෙන් දෙන්න කියලා. කියලා අත හොල්ලනකොට මුදු ඔක්කොම වැටෙන අතට. හදිතු වේවිතරක් නෙමෙයි. අර තියෙන වස්තුවත් උනා අරගන්න. මට ඔයන් ඇටි වැඩක් නෙමෙයි. මම අද ඕවා ගන්න නෙමෙයි ආවේ. ඔක්කොම අතලම පැවිදෙල ඉන්නේ. දැන් එතනින් බෙන්ලා කිව්වා යම් කිසි කෙනෙක්ගේ ධාර්මික සම්පතක් යමෙකුට තියෙනවා නම් ওই සම්පතිය හොරුන්ට පැහැර ගන්න බෑ. අන්න ඒක විශේෂයක්. එහෙනම් දැහැමි සම්පත්තිය තියෙනවා නම් පැහැර ගන්න බෑ. ගන්න හිතක් ඉන්නේ. ඒක උපක්‍රමයකින් හරි වළකිනවා. ඒ වැඩේ කරන්න බැරුව යනවා. මෙන්න ධාර්මික සම්පත්තවල මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒව අද නම් බොහොම අඩුයි ලෝකෙ. අපි ධාර්මික කියලා ඉන්නේ. අපි හදාගත්ත ගොන්නගාගත්ත ලෝකෙක තියෙන ධාර්මිකත්වය ගැන ඒක සාධාරණයි කියලා හිතලා. නමුත් සාධාරණ පාලන ක්‍රමයකින් හටගත්තොත් තමයි ධාර්මික වස්තුව හරගන්නේ. දැන් අද තියෙන්නේ බලහත්කාරයෙන් මිනිසු කැමැත්තෙන් දෙන දේ නැතුව බදු අය කරගන්නේ තමයි රට පාලනය කරන්නේ. ඒ මුදලෙන් තමයි පඩි දෙන්නේ. ඒවට අවශ්‍ය කරන විශාල මුදලක් අවශ්‍ය නිසා බලහත්කාරයෙන් අරගන්න අය බදු. එහෙනම් දීපු දෙයින් අරගත්ත ඒවා භාණ්ඩාගාරේ නැහැ. භාණ්ඩාගාරේ තියෙන්නේ බලෙන් මංකොල්ලෙන් ගත්ත ඒවා. එදා තිබුණේ එහෙම නෙමෙයි. කැමැත්තෙන් දීපුවා. කැමැත්තෙන් කරගත සම්මතයකින් රාජ්‍ය පාලනය කරන්න කැමැත්තෙන් දුන්න සිටුවරු පිරිස ඒකට කැමති විදිහට. ඒ මාධ්‍යයෙන් තමයි පාලනය කළේ. එහෙනම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගත ක්‍රමයක් එදා තිබුණේ. අන්න අලෝභදී සමෝහයෙන් ලැබුව දේ ධාර්මික වුණා රජයට වෙන්නේ ධාර්මිකදී. එහෙනම් ඒ ධාර්මිකදී විනාශ කරන්න කාටවත් බෑ. දැන් හරිම සාන්ත පාලනයක් ඇති වෙන්නේ ඒක හේතුවක් ඒ. ඉතින් ඒ බඳු රටාවක් අද නැති නිසා අද අපි කොච්චර පඩි අරන් ගත්තත් ඒක ලොකු එකක් නෙමෙයි. ඔගේ සාධාරණත්වයේ ගන්න ගියොත් එහෙම ලොකු වෙනසක් තියෙනවා. අද කුඹුරක් වැඩ කරලා ගන්න ගොවියාගේ වීදිකේ දාඩිය මහන්සියෙන් හරි හැම කරගත්ත කිව්වත් ඒ සාධාරණත්වයේ ඒක නෙමෙයි. සාධාරණ වෙන්නේ එදා තිබිච්ච ක්‍රම අද නැහැ. එදා කුඹුර කපන්න ගියාට පස්සේ ගොවියා සම්පූර්ණ කුඹුර කැපුවේ නැහැ. ඒ කෙනාගේ හිමිකරු දෙයයි අත්හැරියා. කුඹුර කපනකොට කුඹුරෙන් එක්තරා ලියද්දා හොඳම තැනකින් කුරුල්ලන්ට අත්හැරියා. පළවෙනි අග්‍රසාසිය දානි දෙන්න ඕන නිසා සාසනෙට. මොකද අග්‍රසාසිය සාසිත හිමි නිසා. කිරිවැදෙන වෙලාවෙදිම කරල් අරගෙන. අතින් මැඩලා පොඩි කරලා. අර කිරිවැදීගෙන එන මේ හාල්ලට අරගෙන. ඒකෙන් කිරිබතක් හදලා එකන් සාසෙන්ට පූජා කළා. එහෙනම් ඉතින්ලාම නොයඳුල් අග්‍ර කොටස කල්තියාම සාසෙන්ට දීලා ඉර කුඹුර පැහැනට සාසෙන්ට පූජා කරලා ඉවරයි අග්‍ර කොටස. අන්න ඒක ඉස්සර කරපු ක්‍රමය. ඔය ක්‍රමයේ අද වෙනකොට නමට එනවා. කුඹුරෙම කරල් කපලා. මොකද ඒව අතේ පොඩි කරන්නේ. මොකද ඇටේ මෝරලා නැහැ තාම. කිරි වැඩිලා. කිරි වැඩිගෙන යන්තම් මෝරගෙන ඉන්න වෙලාවට. අතේ පොඩි කරනකොට 10යව 10 කියලා නම් හාල්ලට අතට වෙන් වෙනවා. දාලා කිටුවොත් එහෙම ඔකම ඒක බොඳ වෙලා හිටන් තැවරෙනවා මිසක් ඒක ගන්න බෑ. ඉතින් අති යමරෝනකට මොකද වෙන්නේ? අර පොත්ත ගියාට පස්සේ හාල් ලැටි වෙන් වෙනවා. ඊට පස්සේ අර ටික අහ කරලා ඔහොම ඔහොම කට්ටිය එක දිලයි තමයි හාල් ටික දාගන්නේ. ඒකෙන් කිරිබතක් හදලා තමයි බුද්ධ පූජා උපහාරතිය සංගේ අවුසහා යම් දානයක් ඉස්සෙල්ලා දීලා ඉන්නේ. අන්න අග්‍ර කොටස දන් දුන්නා. ඊට පස්සේ අර මේ කපා ගත්තට පස්සේ කුරුල්ලන්ට නැති වෙන්නේ කපා ගන්නේ නැහැ. උන්ට කොටසක් වෙන් කළා තමයි කපා ගන්න. ගිනහල්ල ඉවරලා ඊට පස්සේ දෙවියන්ගේ කොටස කියලා වෙන් කළා. මොකද දෙවියෝ කියලා කිව්වේ. ඒක කෘතෝපකාරය. අර වැව් අමුණු හදලා දීලා අර ඔක්කොම මේ මෙති වෙන කුඹුරු අස්සද්දලා දීලා ඒ වගේ යහපත කරපුවා යම් තැනක ඉන්නවා නම් ඒ ඉෂ්ට දේවතාව මුර දේවතාව හැටියට හැලකුවේ ඒගොල්ලෝ. ඒ අය උදේ තමයි දෙවියන් උදෙසා පූජාවත් තියෙන්නේ. කෘතෝපකාරය වතේ. ඒකටද ඊළඟට වෙන් කළා. අනුපිළිවෙලින් වෙන් කළේ. එතනින් වෙන් කළා ඉවරලා දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, කුලදෙටුවන්ට එකින් එක වෙන් කළා. අර දෙවිත ආදායමෙන් අර කමරේ ගෝයන් පාගලට ගත්ත වියලින් කොටස. ඊට පස්සේ අවශ්‍ය කරන ගොවියන්ට ඒගොල්ලන් කොටස වෙන් කළා. අග්‍ර කොටස වෙන් කළා ඉවරයිලා. ඊට පස්සේ නැති බැරි දුගී දුප්පත් අයට කොටසක් වෙන් කළා. එහෙම වෙන් කළා ඉතුරු වෙනකොට තමයි මෙන්න මේක මට අයිති කොටස කියලා අයිතිකාරයා තියාගත්තේ. එතකොට 4න් 3ක් විතර ගෙවිලා ඉවරයි අනික් වල. අර 4න් එක දැන් සාධාරණයි. අන්න ලෝකයාට ණය නොවි තමන්ගේ කොටස ගත්ත හැටි. අන්න ඒකයි කියන්නේ. ඒ හිමිකම්ම නෝ දෙන්න ඕනේ. දැන් මේකෙන් ඇතුළේ වැදගත්ම දේ මොකද්ද? සාධාරණ දේ පරිහරණය කරන්න පුළුවන් පටන් ගත්ත පුද්ගලයාට එතෙන් පටන් අභිවෘද්ධියක් මිස පිළිහිමක් නෑ. එහෙනම් මේ හැරේ 4න් එකක් අරගත්ත කොටස යන්තරමන්ද. ඊළඟ හැරේ අස්වැන්නේ මුළු අස්වැන්න 4න් එකක් වෙන් කරපුවා ඒකේ තියෙන. ඒ තරම් සත්‍රීක වෙනවා. බාධක දුරු වෙනවා. සුද්ධ ජීවි හානි නැති වෙලා යනවා. මේක තමයි ධර්ම රටාව. දැන් මේ රටාවල් අද නැති නිසා තමයි මේ ලොකු විනාශයටපත් වෙලා තියෙන්නේ. දැන් මේ උපයන්න පුළුවන් ක්‍රම යම් බුදුදහමේ තිබිච්ච අපේ ආදි මේ බෞද්ධයෝ ආදි පරපුර ඕයේ ක්‍රමේ තමයි අපි චාරිත්‍ර ගෙනාවේ. ඒක තමයි මේ අපි ගත චාරිත්‍ර කියන්නේ. ච අරිය අත්‍ර චාරිත්‍ර. ආර්ය චිත්‍රයේ යම් අතරකද තියෙන්නේ. ආර්ය චිත්‍රයේ ආකාරය යම් තැනක තියෙන එකට කියනවා චාරිත්‍ර. ආර්යෝ විසින් වලකලා දැන් මෙයාට කියනවා ඔය ආර්ය අත්‍ර. ආර්ය මොනවාද වැලැක්වේ? ඒවා අපේ પરම්පරාව වැලැක්වුවා. සියල පරකුරම ගත්තේ නැහැ. ආර්ය මොනවාද ඇතුළු කළේ? සියල પરම්පරාව අනුමත කළා. දැන් ආර්ය කියන්නේ අපි බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුල් කරගත්ත සාසනික උතුම් පිරිස. යමක් නරකයි කියවනම් අවැඩයි කියවනම් අත්‍යරියනම් ඒක ඒක ආදර්ශයට අරගෙන තමයි ඉදිරි සෙනඟ හැඩගැහුවේ. ඉදිරි ජනතාව හැඩගැහුවේ. නං ච ආර්ය අත්‍ර අනුගමනය කළා. ආර්ය චිත්තයෙන් අතරට ගතේව අනුගමනය කළා. ව ආර්ය අත්‍ර ඉවත් කළා දාපු ආර්ය විසින් අතරක් අයින් කළාද? ඒක ඒ විදිහම අයින් කළා. නිච වාරිත්‍ර වලින් වැළකුවා. වාරිත්‍ර වැළකුණා. චාරිත්‍ර කරගෙන ගියා. අනේ සිරිත් විරිත් කිව්වේ තෝකයි. අනේ බෞද්ධ සිරිත් විරිත් කියන එක අදහස්. ඒ නිසා වාදකයක් ආවේ නැහැ එදා ඉඳලා. අද වෙනකොට වාදකෙන්න පළවෙනි හේතුව ඕකයි. මම අපි ඉතිහාස කතා කියලා උද්දාමයේ වී ඉන්නවා. කරකුඹා රජුණා කාලේ කෝටි පහ සෙනග හිටියා පිටරට හාල් ලැබුවා. අපේ සිංහල ජාතිය වටිනාකම මෙහෙමයි කිය කිය උඩ පැන පැන ඉන්නවා. අපි එතන වැහිලා. ඇයි එදා එන අද වෙරි මොකද? එදා බීට් ගැහුවෙන්නේ නැහැ මොනවා කළෙත් නැහැ ඔක්කොම කරගත්තා නම් අද ඒක නැත්තේ මොකද? ඒ අග්‍ර සත්‍යයන් අග්‍ර දීම ඒවා ඒ ආකාරයෙන් කරන්නේ ආද? මේ නිසා ඒවේ අභිවෘද්ධිය නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ විදිහට දැන් මේකෙදී අපි දකින්න ඕනේ. ඒ දානියක් හදා ගන්නකොට ඒක විහි සත්‍යය. විශේෂ වෙන්නේ දානි තියෙන ලොකු පුංචික මෙන්න මේ. දැහැමි දාන වස්තුව ඒ වගේම චිත්ත ප්‍රසාදයෙන් යුතුව ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේවෙන් යුත් වෙලා ඒ දානි දීමේ පුද්දලයා තුල ඇති වෙන ගුණේ පිළිගන්න ගෙනාගෙති වෙන්නා උත්තරීතර ආර්ය ගුණ මේ සියලුම දේ හේතු වෙනවා දානයක් මහත්ඵල මහානිසංස වෙන්න ප්‍රබල වෙන්න. අන්න එහෙම දාන තමයි හුඟක් විශාල බලයක් තියෙන්නේ.